උපදේශක KMP කුලසේකර. අද දවසේදී අපි 10 ශ්‍රේණිය හා 11 ශ්‍රේණිය කියන මේ පෙළපොත් දෙකේම ආවරණය වන ආකාරයට 10 ශ්‍රේණියේ 12 වෙනි පාඩමත් 11 ශ්‍රේණියේ 11 වෙනි පාඩමත් යන පාඩම් දෙක හා සුසැඳි බුද්ධ දේශනාවේ මූලික ඉගැන්වීමක් වන කර්මය යන පාඩම ඔස්සේ සාකච්ඡා කිරීමටයි දුදරුවනි අපි බලාපොරොත්තු වන ලබන්නේ. 10 ශ්‍රේණියේ කර්මය සහ එහි ප්‍රභේද හඳුනා ගනිමු 12 වන පාඩමත්, එවැගේම 11 වන ශ්‍රේණියේ පුජ්‍යල විෂමතාවය හා කර්මය කියන පාඩමත් සම්බන්ධ කරගෙන තමයි අද අපි කතා කිරීමට බලාපොරොත්තු වන ලබන්නේ. මම අපේ හාමුදුරන්ට ආරාධනා කොට සිටිනවා ගෞරවයෙන් යුක්තව මේ කර්මයේ මූලික ඉගැන්වීම නැත්නම් බුදුදහමේ මූලික ඉගැන්වීම වන කර්මය සංකල්පය හඳුන්වා දීම ප්‍රථමයෙන්ම සිදු කරන ලෙස.
තෙරුවන් සරණයි දුවේ පුතේ. අද අපි මේ සාකච්ඡා කරන මාතෘකාව බුදුහාමුදුරුවෝ දේශනා කරපු මූලික ඉගැන්වීම් වලට අයත් වන පාඩමක්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මූලික ඉගැන්වීම් තිබුණා. ඒ අතර එකක් තමයි කර්මය සම්බන්ධ මේ මාතෘකාව. විශේෂයෙන්ම කර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපි මූලික වශයෙන් කෙටියෙන් මේ පිළිබඳව දරුවන්ට මතක් කළොත් කර්මය පිළිබඳව විශේෂ ඥානයක් බුදුහාමුදුරුන්ට තිබුණා. ඒක උන්වහන්සේ තුල තිබුණු දස බල ඥාන වලින් එකක්. කර්මය හා කර්ම විපාක ගැන දක්නා වූ නුවණ. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවකදී දේශනා කරනවා අචින්ති ධර්මකාරණා හතරක්. මොකද්ද දරුවනේ අචින්ති ධර්මකාරණා කියලා කියන්නේ? ඒවා පිළිබඳව කියලා නිම කරන්න බෑ. කෙලවරක් දකින්නට බෑ. සාමාන්‍ය ඒ විෂයන් අවබෝධ වෙන්නේ බුද්ධ විෂයට පමණයි. එතකොට මේ අචින්තිය ධර්මකාරණා අතර එකක් තමයි කර්ම විපාක විෂය. දැන් මේ දරුව අහලා තියෙනවා බුද්ධ විෂය, ලෝක විෂය, එවාගෙම ඥාන විෂය. මේ විෂයන් බුදුවරයන් වහන්සේලාට විතරයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එතකොට ඒ වගේ කර්ම විපාක විෂය කියන එක ඉතාමත්ම පුළුල් මාතෘකාවක්. විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනි මේ කර්මය පිළිබඳව බුදුහාමුදුරුවෝ ලෝකයට දේශනා කරන්න හේතු වුණු පසුබිම මොකක්ද කියලා. ඒ කියන්නේ බුද්ධකාලීන සමාජයේ තිබුණු බුද්ධකාලීන සමාජ පරිසරයේ තිබුණු අනිකුත් ආගමික ඉගැන්වීම් වලින් කියපු මතවාදත් මේකට හේතු වුණා. විශේෂයෙන්ම පුජ්‍යලේකුට සිය ජීවිතයේ අත්විඳීමට සිදුවන සියලු සිදුවීම් කර්මයට අනුව සිදුවෙන බව පුබ්බේකත හේතුවාදීන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන මතවාදයත් එක්ක තමයි බුදුහාමුදුරුවෝ මේ කර්ම සංකල්ප කියන මාතෘකාව ගැන කතා කරන්නේ අපේ කුලසේකර සර්.
ඔව්. ඔව් අපේ හඳුන්නේ අර බුදුරජාණන් වහන්සේගේ කාලේ සබ්බම් පුබ්බේ කත හේතුවාදී ප්‍රතික්ෂේප කරන්නේද අපි හඳුන්නේ?
ඔව්. ඇත්තටම සබ්බ පුබ්බ කත හේතුවාදී. එතකොට ඉන්පස්සේ ගත්තාම මේ ආදි වශයෙන් ගත්තාම තව විවිධ මේ මාතෘකාවත් එක්ක මත ගැටුම් එන මේ ගොඩාක් ඉගැන්වීම් තිබුණා. අපි අද මේ කියන විශේෂයෙන්ම අපි තේරුම් ගමු බුදුහාමුදුරුවෝ තමන් වහන්සේ පහළ වෙච්ච වකවානුවතුළු තිබුණු අනිකුත් ආගමික ඉගැන්වීම් වලින් කියපු මතවාදත් එක්ක හාත්පසින්ම වෙනස් වූ දේශනාවක් තමයි කර්ම සංකල්පයත් එක්ක අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ.
ඔව් අපේ හඳුනන. එතකොට බුදුරජාණන් වහන්සේ කර්ම සංකල්පය හා සම්බන්ධයෙන් කිනම් අවස්ථාවකදී ඉස්මතු කොට දැක්වුවාද කියවුවොත්?
හරීම ලස්සන කතාවක් තියෙනවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ දවසක් දේවරම් මහා විහාරයේ වැඩ ඉන්නකොට එක්තරා තරුණ මානවයෙක් බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. මේ මානවයා තමයි සුභ තෝ දෙයිය පුත්‍ර සුභ. මේ සුභ මානවයා බුදුහාමුදුරුන්ගෙන් අහනවා, බුදුරජාණන් වහන්සේ, මේ සමාජයේ තියෙනවානේ පුජ්‍යලයන් අතර විෂමතාවයන්, වෙනස්කම්. සමහර අය ඉතාමත්ම අඩු කාලයකින් මිය යන අය, තවත් පිරිසක් ඉන්නවා ඉතාමත්ම දීර්ඝ කාලයක් ජීවත් වෙන අය. ඒ වගේම සමහර අය ආබාධයි ගොඩක්, නිරන්තරයෙන් රෝගවලින් පෙළෙනවා. තවත් අයට කිසිම ආබාධයක් නැහැ. ඒ වගේම තමයි මේ සමාජයේ තවත් පිරිසක් ඉන්නවා අවලස්සනයි, ඊළඟට තවත් පිරිසක් ලස්සනයි, යසස් තියන අය, නැති අය, දුප්පත් අය, පෝසත් අය. ඒ වගේම පහත්යයි සම්මත වූ කුලවල ඉපදිච්ච අය, උසස්යයි සම්මත කුලවල ඉපදිච්ච අය, නුවණින් අඩු අය, නුවණින් වැඩි අය. මේ ආදී වශයෙන් පුජ්‍යල විෂමතාවයක් තියෙනවා. බුදුහාමුදුරුවනේ, ඇයි මේ විදිහේ විෂමතාවයන් වලට හේතුව මොකක්ද කියලා අහනවා මේ සූත්‍රයේදී. එතනදී කුලසේකර මහත්තයා ලස්සන පාඩයක් බුදුහාමුදුරුවෝ කියන, ඔබතුමාට මතක ඇති ඒ පාඩේ?
කම්මස්ස තා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා කම්මං සත්‍යේ විභජති හීන පනීත තායාති. මේ පාඩේ තමයි හාමුදුරනේ සුභ මානවකයා ඉදිරිපිට බුදුරජාණන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්නට යෙදුනේ. මානවකය සත්වයෝ කර්මේස්ව කී කොට ඇත්තා, කර්මයේ දායාද කොට, කර්මයේ කරන කොට, කර්මයේ නෑදෑ කොට, කර්මයේ පිළිසරණ කොට, කර්මයේ නිසා පුජ්‍යලයාගේ උස්මහත් වන බව තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නට යෙදුනේ. ඒ නිසා ඒ වගේම ඇත්තම හාමුදුරනේ, මේ කර්මය මොකද්ද, මේ කර්මය කියන්නේ?
දුවේ පුතේ, අපි ඉස්සරලාම මේ වචනය සහ වචනයට තියෙන අර්ථය ගැන අවබෝධයක් ලබා ගමු. කම්ම කියලා කියන්නේ පාලි භාෂාවෙන් කියන වචනයක්. කර්ම කියලා කියන්නේ සංස්කෘත භාෂාවෙන් කියවෙන වචනේ. ක්‍රියාව, ක්‍රියාව තමයි සිංහලෙන් අපි කියන්නේ. එතකොට කම්ම ක්‍රියාව. එතකොට ක්‍රියාව කියලා ගත්තහම පස්සේ අපිට පැහැදිලි වෙනවා, ක්‍රියාව සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ කය මුල් වෙලා, එක්කෝ සිත මුල් වෙලා,
සිත කය
වචනේ මුල් වෙලා. අපි ඒවට කියනවා තිදොර, තිදොරින් සිදු කරන ක්‍රියා. එතකොට මේ සාමාන්‍ය හුදු ක්‍රියා නෙවෙයි ධර්මයට අනුව ගත්තහම බුදුහාමුදුරුව විග්‍රහ කරන්නේ. ධර්මයට අනුව ගත්තහම කර්මය කියන වචනේ විග්‍රහ කරන්නේ කොහොමද? නිබ්බේධික සූත්‍රයේ සඳහන් වෙන්නේ, අපේ දුදරුවන්ට බලා ගන්න පුළුවන් පෙළපොතේ සඳහන් වෙලා තියෙනවා, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි, චේතීත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා.
ඔව්, මහණෙනි, මම චේතනාව කර්මයේයි කියමි, සිතින් සිතා, කායෙන්, වචනයෙන්, මනසෙන් කර්මය සිදු කරමි.
එතකොට මෙතන තියෙන ඉතාමත්ම විශේෂ වචනේ තමයි චේතනාව.
අන්න,
එතකොට චේතනාව කියලා කියන්නේ සචේතනික බව. එහෙමත් නැතිනම් හිතාමතා බව. එතකොට බලන්න, කර්මය කියලා කියන්නේ සාමාන්‍ය විදිහට ගත්තහම හුදු ක්‍රියාවක් නෙවෙයි. එතකොට කර්මය වැදගත් වෙන්නේ ඒ ක්‍රියාව තුළ තියෙන සචේතනික බවත් එක්ක. විශේෂයෙන්ම දැන් මේක අපේ පාඩමට පරිබාහිරව කියන කාරණයක්. අභිධර්මයේ ගත්තහම අභිධර්මයේ චෛතසික 52ක් තියෙනවානේ. එතන තියෙනවා එක චෛතසයක් චේතනා චෛතසික කියලා. එතකොට එතනදී කතා කරන්නේ මේ චේතනාව තමයි ඇත්තටම වැදගත් කියලා කර්මයට. දැන් බලන්න, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි, මම චේතනාව තමයි කර්මයේ විදිහට හඳුන්වන්නේ. චේතීත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. එතකොට මෙතනදී අපිට පැහැදිලි වෙනවා ඉතාමත්ම වැදගත් දෙයක්. මොකද්ද? චේතනාව මූලික වීමෙන්ම තමයි ක්‍රියාවක් කර්මයක් බවට පත් වෙන්නේ. ඒක හරි වැදගත්. ඒ වගේම තමයි කර්මය, සිත, කය, වචනය කියන මේ තුන්දොර, මේ ద్వාරත්‍රය සම්බන්ධ වෙන්නම ඕනි. එතකොට අපි දැන් හොඳට මතක තියාගන්න මොකද්ද? චේතනාව මූලික වීමෙන්ම පමණක් ක්‍රියාවක් කර්මයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි එකේ කර්මය සිත, කය, වචන යන මෙන්න මේ තුන්දර මුල් වෙලා තමයි සිද්ධ වෙන්නේ.
එතකොට අපි හඳුන්නේ සිතාමතා කරන ලබන ක්‍රියාව කර්මය ක්‍රියාව වශයෙන් හඳුන්වන අවස්ථාවේදී අපිට තියෙනවා ප්‍රධාන වශයෙන්ම මේ සිත, කය, වචනය මුල් කරගෙන කුසල අකුසල මේ දෙපක්ෂයේම සිදුවන්නා වූ ක්‍රියාවන් තියෙන්නේ. ඒවා අපි හඳුන්නේ එතකොට ක්‍රියාවක් බවට පත් වෙන්නේ සිතාමතා කළොත්. සිතාමතා කළොත් ක්‍රියාවක් බවට පත් වෙනවා වගේම ඒකේ වගකීම ගන්නත් උන්නේ අපිම තමයි නේද අපි හඳුන්නේ?
ඇත්ත වශයෙන්ම වගකීම පැවරෙන්නේ Tamanටමයි. කරන්නා කවුද? Taman.
Taman.
එතකොට බලන්න දැන් හිතාමතා කරන ක්‍රියා. ඒවා හොඳ ක්‍රියා වෙන්නත් පුළුවන් නරක ක්‍රියා වෙන්නත් පුළුවන්. එතකොට හොඳ ක්‍රියා හොඳ ප්‍රතිඵල ගෙන දෙනවා, නරක ක්‍රියා නරක ප්‍රතිඵල ගෙන දෙනවා. හොඳ ක්‍රියාවල ප්‍රතිඵලය මොකද්ද? සුගතිය. නරක ක්‍රියාවල ප්‍රතිඵලය මොකද්ද? දුගතිය. එතකොට බලන්න මේ හැම එකක්ම සම්බන්ධ වෙන අපි විසින් සිද්ධ කරන කය මුල් වෙලා, සිත මුල් වෙලා, වචනේ මුල් වෙලා මේ සිදු කරන ක්‍රියාවන් ඒවා හිතාමතා වුණොත් ඒවා තුළ සචේතනික බවක් එකතු වුණොත් හොඳ කරොත් හොඳ ප්‍රතිඵල ලබන්නටත් නරක කරොත් ඒවා තුළින් නරක ප්‍රතිඵල ලබන්නටත් හේතු වෙනවා. විශේෂයෙන් මෙතනදී අපි ඉගෙන ගන්න ඕනේ දෙයක් තමයි හොඳ දේවල් කළොත් අපේ පැවැත්ම හොඳයි, නරක දේවල් කරොත් පැවැත්ම නරකයි. ඒ නිසා සංසාරේ සුගතියක හරි දුගතියක හරි ඉපදෙන්න බලපවැත්වෙන්නේ මෙන්න මේ කර්මානුරූපී බවයි. ඒ නිසා නැවත නැවත ඉපදෙමින් මිය යමින් සිදුවන පැවැත්ම, මේ පැවැත්මට තමයි අපි සංසාරය කියලා කියන්නේ. සංසාරික සත්වයක් විදිහට අපි පුනර්භවයකට හිමිකම් කියන්නේ අපේ ඒ නිසා.
හරි. අපි හඳුන්නේ මේ වගේමයි සසර දුක් උපදවන අවඩදායි අකුසල කර්ම 10ක් බුදුදහමේ තියෙනවා. ඒවට දස අකුසල කර්ම කියලා කියනවා අපි හඳුන්නේ. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචය, පරුසාවාච සම්පප්පලාපේ, අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටි කියලා. අපි හඳුනේ මේ දස අකුසල කර්ම, කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මේ ප්‍රභේදයන්ට ගොනු කරලා ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී අපි සිතාමතා සිදු කරන ක්‍රියාහා වලින් ලැබෙන්නා වූ කුසල අකුසල විපාක කෙබඳු විදිහට සිදු වෙනවාද කියන එක දරුවන්ට පොඩ්ඩක් පැහැදිලි කරගල දෙමු.
ඇත්තටම ඔව්. දැන් අපි මේ කරන ක්‍රියා හොඳ දේවල් වලටනේ අපි කියන්නේ කුසල් කියලා. එතකොට නරක දේවල් වලට අකුසල් කියනවා. හොඳ දේවල් වලට අපි කියනවා පින් කියලා, නරක ඒවට කියනවා පව් කියලා. හොඳ ඒවට අපි කියනවා පුණ්‍ය කර්ම කියලා, නරක ඒවට කියනවා අපි පාප කර්ම කියලා. එතකොට මෙතනදී කියනවා කය මුල් වෙලා සිද්ධ වෙනවා හොඳ සහ නරක. වචනේ මුල් වෙලා සිද්ධ වෙනවා හොඳ සහ නරක. සිත මුල් වෙලා සිද්ධ වෙනවා හොඳ සහ නරක. දැන් දරුවන්ට පුළුවන් පෙළ පොතේ 10 ශ්‍රේණියේ පෙළ පොතේ ගත්තාම මේ කය මුල් වෙලා, සිත මුල් වෙලා, වචනේ මුල් වෙලා සිද්ධ වෙන අකුසල කර්ම 10ක් ගැන අපේ සර් ඉස්සලා කිව්වේ ඒවා.
එහෙම.
එතකොට අපි එකින් එක කතා කරමු. දැන් කය මුල් වෙලා සිද්ධ වෙන අකුසල කර්ම.
ඔව්.
මොනවද? සතුන් මරණ එක, සොරකම් කරන එක, කාමයේ වර්ධවා හැසිරෙන එක. එතකොට සර් වචනේ මුල් වෙලා කොහොම සිද්ධ වෙන අකුසල?
එතකොට අපේ හඳුන්නේ මුසාවාදේ, බොරු කීම, අනුන් රැවටීම. පිසුනා වාචයේ කේලම් කීම, අනුන් බිඳු වීම. පරුසා වාචයේ රළු වචන කීම. සම්පප්පලාපේ කියන්නේ හිස් වචන කීම, නිසරු වදන් කීම. මේක තමයි අපි වචනයෙන් සිදුවන්නා වූ අකුසල කර්ම, කුසල අකුසල කර්ම වශයෙන් තමයි හඳුන්වනු ලබන්නේ අපේ හඳුන්නේ.
ඊළඟට සිතින් කරන අකුසල කර්ම දැඩි ලෝභය.
එහෙම.
ඒ වගේම තමයි
ව්‍යාපාදේ
තරහ ගතිය. ඊළඟට වැරදි දැකීම් වලින් යුතුය වීම. අපි ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා. එතකොට බලන්න අපි සිල් සමාදන් වෙනවානේ. එතනදිත් කියනවානේ සීලය කියලා කියන්නේ කය වචනයෙන් වෙන වැරදි වලින් වැළකීම කියන එක.
එහෙමයි.
එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ ඒකයි. සීලය කියලා කියන්නේ ඇත්තටම නිවැරදි හැසිරීම.
එහෙමයි.
නිවැරදි හැසිරීම කියලා කියන්නේ වැරදි වැඩ නොකිරීම කියන එක. එතකොට මෙතනදී කය සම්බන්ධ වෙලා සිද්ධ වෙන වැරදි වලින් වැළකීම, වචනය සම්බන්ධ වෙලා සිද්ධ වෙන වැරදි වලින් වැළකීම තමයි සීලය කියලා කියන්නේ. එතකොට මෙතනදී කතා කරනවා මෙන්න මේ අකුසල කර්ම කය වචනය සිත මුල් වෙලා සිද්ධ වෙන අකුසල කර්ම ඒවා ඒ අකුසල් කර්ම සිද්ධ කළොත් ඒ තුලින් වෙන්නේ අපේ භවගාමී ජීවිතය දුගතියට යමු වෙන එක ඒවා කුසල වුණොත් අපේ ජීවිතේ භවගාමී පැත්ත සුවපත් වෙනවා
සුවපත් වෙනවා ඔව් අපේ හඳුනේ දැන් ඔය දස අකුසල කර්ම වලින් වෙන්වීම අපි සඳහන් කරනවා සිතාමතා ක්‍රියාව තුලින් ඒ ක්‍රමවේදයේ තුලින් අත්තරියොත් අපි අනුගමනය කරන්න උනේ දස කුසලයයි
දස කුසලය
දස කුසලයයි එතකොට දස කුසලයේ අපි හඳුනගෙන ප්‍රාණඝාතයෙන් වෙන් වුණායි කියලා කියන්නේ සත්ව හිංසනීය කරන එක නා මෛත්‍රී කරනවා ඒකට නැත්නම් අබේ දානය දෙනවා ඒ සත්තුන්ට ඒ වගේම සොරකම් කරනවා නම් කවුරු හරි ඒ සොරකම් කරන එක නෙමෙයි ඒකේ ආදීනව පෙන්වලා දීලා ඔවුන්ට එහි සුරක්ෂාව ඇති කරලා දෙන්න කටයුතු කරන්න ඕන ඒ වගේම වැරදි සේවනයේ යෙදෙනවා නම් ඒවා සදාචාරශීලී සිදුවීම් මොනවාද කියන එක පැහැදිලි කර දීමයි
එතකොට මෙතනදී ඇත්තටම අපි එක පැත්තකින් ගත්තාම අපි වැරදින් වරදින් වැළකෙනවා වගේම තමයි ඒ තුලින් සමාජයට යහපත් වෙනවා සමාජයේ සුරක්ෂිතභාවය සමාජයේ විශ්වාසය ඊළඟට සමාජයේ තියෙන මේ ගැටලු නැතිවීම එතකොට සීලය කියලා කියන්නේ එකක් අපි වරදක් නොකිරීම අනිත් එක තමයි අනිකා වරදින් මුදවා ගැනීම එතකොට අපි සතුන් නොමැරීම එකක් සත්වයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම අනිත් වගකීම. එතකොට මේ හරහා වෙන්නේ මොකද්ද? කුසලා කුසල කර්ම පිළිබඳ නිවැරදි අවබෝධය තුළින් අපිට පුළුවන් අර අයහපත් පැත්ත බැහැර කරලා හොඳ පැත්ත ජීවිතයට එකතු කරගන්න.
අපි හඳුනේ දැන් ඔය දස කුසල හා දස අකුසල කියන මේ දෙකොටස සිදුවීම තුළින් සිතාමතා කරන ක්‍රියාව තුළින් පුජ්‍යලයන්ට කුසල හා අකුසල කියන දෙකොටස තමන්ට සිදුවෙනවා වගේම බුදුරජාණන් වහන්සේ මේ කර්මය හා සම්බන්ධයෙන් කර්ම ප්‍රභේදගත කොට තිබෙනවා. ඒ ප්‍රභේදගත කොට තිබෙනා වූ කර්මය කාල අනුව ප්‍රභේද හතරකට දක්වලා තිනවා. එතකොට අපේ හාමුදුරනේ මේ කාල අනුව කර්ම ප්‍රභේද හතර මම සඳහන් කරන්න දිට්ඨ ධම්ම වේදිනීය කර්මය ඊළඟට උපපජ්ජ වේදිනීය කර්මය අපරාපරිය වේදිනීය කර්මය හා අහෝසි කර්මය කියලා සඳහන් කරනු ලබනවා අපේ අතර මේක පිළිබඳව පොඩි
දැන් අපේ දරුවෝ ඇත්තටම 9 වසර 8 වසර වගේ පාඩම්වලදීත් මේ මාතෘකා ඉගෙනගෙන තියෙනවා
එහෙමයි
එතකොට මේ මාතෘකා යම් යම් කරුණු විදිහට ඉගෙනගෙන තියෙනවා විශේෂයෙන්ම අපි සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන දරුවෝ විදිහට මේ කර්මයත් එක්ක තියෙන මේ කියන ප්‍රභේදයන් මේ කියන කොටස් අපි හඳුනා ගන්න ඕනේ. එතකොට කර්මය සමහර වෙලාවට විපාක දෙන කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ කර්මයේ විපාක දෙන ආකාරය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට කර්මයේ විපාක දීමට ඉදිරිපත් වෙන අනුපිළිවෙල අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහේ විවිධ ප්‍රභේදයන් මේ කර්මය කියන මාතෘකාවත් එක්ක තියෙනවා. දැන් අපේ සර් කතා කළේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය, අපරාපරිය සහ අහෝසි කර්මනේ.
එහෙමයි.
එතකොට අපේ කෙනෙක් ජීවිතයේ සිද්ධ කරන මේ කියන කුසල සහ අකුසල් මේ කියන කර්ම මේවා විපාක විදිහට මෙලෝදීව සමහර ඒවා විපාක වෙනවා. සමහර කර්ම තියෙනවා දෙවනාත්ම භාවයේදී විපාක දෙන.
එහෙමයි.
සමහර ඒවා අපරාපරිය කියලා කියන්නේ තුන්වනාත්ම භාවයේ ඉඳලා නිවන් අවබෝධ කරගන්න තුරු.
එහෙමයි.
හතරවෙනි අහෝසි කර්ම කියලා කියන්නේ විපාක දීමට ඒවා අවකාශයක් ලැබෙන්නේ නැහැ අහෝසි වෙලා යනවා.
අපේ හඳුනේ ඔය කාලානුව කර්මයේ ප්‍රභේදගත කිරීමනේ ඔය සඳහන් වුනේ. ඒ වගේම හාමුදුනේ විපාක දෙන ආකාර අනුව කර්මයේ සතර ආකාරයක් සඳහන් කරනු ලබනවා. අපේ හඳුනේ ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කටත්ථා කර්මය කියලා කොටස් හතරක්. ඒකෙදි අපේ හාමුදුනේ මේ ගරුක කර්මය වලකාලිය නොහැකි තා බල සම්පන්න කුසල කර්මයක් විදිහට තමයි දහමේ සඳහන් කරලා තිබෙන්නේ. ඒ වගේම මරණාසන්න අවස්ථාවේ සිතට නැගුණු කුසලා කුසල කර්ම ගරුක කර්මයේ මැදිහත් නොවන අවස්ථාවවලදී ආසන්න කර්මයේ වශයෙන් ප්‍රතිසන්දයට ඉතාමත්ම සමීපත්වයක් දක්වනු ලබනවා මේ ආසන්න කර්මය.
අපි උදාහරණයක් කිව්වොත් අපේස කොහොමද?
අපේ හඳුනේ කුසල කර්මයේ විදිහට ආසන්න කර්මයට කුසල කර්මයක් විදිහට ගත්තොත් එහෙම හඳුනේ මට්ටකුණ්ඩලී කතා වස්තුව අපිට දක්වන්න පුළුවන්.
බුදුහාමුදුරුවෝ ගැන දැක සිත පහදාගෙන අවසානට දෙව්ලෝ උපත ලැබුවා.
ඔව්. ඒ වගේම මහන්දුනේ අකුසල කර්මය හා සම්බන්ධයෙන් කොසල් රජතුමාගේ ප්‍රියම්බිකාවියන් වියවන බිසව මල්ලිකා
මල්ලිකා දේවිය එක අවස්ථාවක මේ කියපු බරපතල බොරුවක් ඒක ආසන්න කර්මයක් විදිහට ඉස්මතු වෙලා අවසානට සත් දිනක් අපාගත දුක් විඳින්නට වුණ බව තමයි සඳහන්
කරන්නේ. එහෙමයි.
ඒකට ආසන්න මරණාසන්න මොහොතේදී අපේ හිතට ඇතිවෙල සිතුවිලි ස්වභාවය නිසා ඒ චේතනාව නිසා අපේ කර්මය සමාට සැප වෙන්න පුළුවන් දුක වෙන්න පුළුවන්
ප්‍රතිසන්දියට
බලපානවා.
ඒ වගේම තමයි අපේ හඳුනේ ආචින්න කර්මය ජීවිතේ පුරුද්දක් වශයෙන් නිරන්තරයෙන්ම සිදු කරන කුසල කර්ම.
අපි උදාහරණයකට ගත්තොත්
අපේ හඳුනේ කුසල කර්ම පැක්ෂෙන් ගත්තොත් එහෙම දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, දන් සිල් භාවනා මේවා කුසල හා පක්ෂයට ගන්න පුළුවන්.
ඒවා නිරන්තරයෙන් ජීවිතේ පුරුදු පුහුණු කරන දේවල්.
ඔව්. ඒ වගේම තමයි අපේ දරුවෝ දන්නවා මේ අකුසල පැක්ෂත් කියන්නේ මොකද්ද? සොරකම් කිරීම, සත්ව ඝාතනය, මං පැහැරීම මේ ආදී වූ දේවල් අකුසල පක්ෂය වශයෙන් ගන්න ලැබනවා. නිරන්තරයෙන්ම දිගින් දිගටම ජීවිතේ පුරුද්දක් වශයෙන් කරගෙන යනා වූ අකුසල කර්ම කුසල කර්ම වශයෙන් ගන්නට පුළුවන් අපේ හඳුනන්නේ. එමගින්ම කටත්තා කර්මයේ දැඩි චේතනාවකින් තොරව එවගේම අසම්පූර්ණ කුසල අකුසල කර්ම තමයි හඳුනන්නේ මේ කටත්තා කර්මයේ වශයෙන් හඳුනනු ලබන්නේ.
මේවා හදිසියෙම හරි ඉඳහිට හරි කලාතුරකින් හරි ඉබේ කරන කුසල කුසල කර්ම නිසා ප්‍රතිසන්දියට ඒවා බලපානවා. එතකොට මේ කතා කළේ කර්මේ විපාක දීමට ඉදිරිපත් වෙන අනුපිළිවෙල.
එහෙමයි අපේ හඳුන්නේ. තව එකක් තියෙනවා අපේ හඳුන්නේ කාර්යානුව කර්මය.
ඔව්. කාර්ය කියලා කියන්නේ අපේ කුලසේකරස දැන් ජනක, උපත්හම්බක, උපපීලක, උපඝාතක කියන කර්ම. මේවත් අපි කෙටියෙන් පැහැදිලි කරොත් කොහොමද?
අපි හඳුන්නේ ජනක කර්මයේයි සඳහන් කරන්නේ ප්‍රතිසන්දියට ජනක කර්මය තමයි ඉවහල් වෙන්නේ උත්පත්තියට. ඒවා අපි කියන්න පුළුවන් අකුසල කර්මය හා සම්බන්ධයෙන් ගත්තොත් එමේ සතර අපායේ ඉපදීම. මුසල පැත්තට ගත්තොත් සදිව් ලෝව නැත්නම් මිනිස් ලෝව ඉපදීම. උපත්හම්බක කර්මය කියන්නේ අපි හැමෝම ජනක කර්මයේ උපතේ සිට උපන් ජීවිතයේ පවත්වා ගැනීමට උපත්හම්බකය තමයි උපකාරීත්වය තමයි මේ කර්මයේ වශයෙන් ගන්න ලබන්නේ. ඒකේ කුසල පැත්ත දුක්ඛිත ජීවිතෙන් දුකටපත් කරනවා. මේකේ හැටි හැම තමයි ජනක කර්මයට සහයෝගය දක්ව හරියට මිත්‍රයෙක් වගේ අපි හඳුනන්නේ. ඊළඟට අකුසල කර්මයේ පැත්තෙන් කටයුතු කරනකොට සුගතිගාමි වෙ ඉන්නවනම් එය තවත් සැපවත් කරන්න තමයි මේ උපත්හම්බක කර්මය සිදු කරනු ලබන්නේ. උපපීලික කර්මය කියලා කියන්නේ හඳුන්නේ ජනක කර්මයේ බලහීන කරවල බාධා පමනුවීම තමයි මේන් සිදු කරන්නේ.
ඒ කියන්නේ උපන් කර්ම ශක්තියට බාධා
කරනවා අපි හඳුන්නේ. උපපීලික කුසල කර්මයට ජනක අකුසල කර්මයේ විරුද්ධ නැගිසි. ඒ වගේම උපපීලික අකුසල කර්මයට ජනක කුසල කර්මයේ විරුද්ධව හානි කරනවා. මෙන්න මේ ආකාර විරුද්ධත්වය යුදුන තමයි මේ දේ බාධා පමනුවන් ලබන්නේ. ඊළඟ එක අපි හඳුන්නේ උපඝාතක කර්මය. උපඝාතක කර්මය කියලා කියන්නේ ජනක කර්මයේ විපාක දීම සහ මුලින්ම නැති කරලා තමාම විපාක දීමට කටයුතු යෙදීම. ඉතින් මෙන්න මේ කියනව කාරණාවන් කාර්ය අනුව කර්මය කොටස් හතර.
අපේ කුලසේකර සර් දැන් අපි මේ මාතෘකාවම තමයි අපි හෙට දිනේදී සාකච්ඡා කරන්න තියෙන්නේ. මොකද මේ පෙළපොත් දෙකේම තියෙන මාතෘකාව තරමක් විශාලයි. ඉතින් ඒ නිසා අපි අද දවසේ අපි තව ටිකකින් අපේ දරුවන්ට දෙමු ප්‍රශ්නයක්, ඒවට පිළිතුරු ලියන්න. ඊට මත්තෙන් සඳහන් කරන්න පුළුවන් අපි අද දවසේ කතා කරේ කර්මය සම්බන්ධවනේ. මොකද්ද මේ කර්මය කියන එක හැඳින්වීම කතා කළා. බුදුහාමුදුරුව සුභ කියන මානවයා මුල් කරගෙන මේ තියෙන විෂමතාවයන් ගැන කතා කළා. ඒත් එක්කම කර්මයේ තියෙන විපාක දෙන කාල වශයෙන්, විපාක දීම් වශයෙන්, විපාක දෙන කෘතිය සහ විපාක දෙන ස්ථාන වශයෙන් මේ දේවල් තමයි අද අපි කතා කරේ.
හරි. අපේ ආඳුරනේ එහෙමනම් අද දවසේ අපි මේ සාකච්ඡා කරපු කර්ම මාතෘකාව හා සම්බන්ධයෙන් අපි ප්‍රශ්න කීපයක් සකස් කරලා තියෙනවා. ඒ ප්‍රශ්න කීපය අපි දරුවන්ට දෙමු නිවසේ සිට ලියන්න කියලා. ඒ ලියලා අපිට පුළුවන් හෙට දවසේ අනිත් මාතෘකාවන් ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. මෙන්න පළවෙනි ප්‍රශ්නය. විපාක දෙන කාලය අනුව කර්මයේ ප්‍රභේද හතරක් වේ. විපාක දෙන කාලය අනුව කර්මයේ ප්‍රභේද හතරක් වේ. ඉන් දෙකක් දක්වන්න. දෙවැනි ප්‍රශ්නය. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මේක කවුරුත් දන්නවා බොහොම ඉක්මනින්ම පුළුවන් ලියාගන්න. මෙම පාඨයේ ඇසුරෙන් කර්මය පිළිබඳව බෞද්ධ ඉගැන්වීම පහදන්න. තුන්වෙනි ප්‍රශ්නය, කුසලාකුසල කර්ම පිළිබඳ අවබෝධය මෙලොව පරලොව ජීවිත සාර්ථක කර ගැනීමට, කුසලාකුසල කර්ම පිළිබඳ අවබෝධය මෙලොව පරලොව ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වන අයුරු පැහැදිලි කරන්න. එසේනම් මෙන්න මේ ප්‍රශ්න තුනට පිළිතුරු සපයලා ඔබලා බලන්න, ඔබලාගේ මේ කර්මය, කර්ම සංකල්පයේ ඔස්සේ, මූලික ඉගැන්වීම ඔස්සේ ඔබගේ පිළිතුරු කතෙක් දොරට සාර්ථකද කියලා අපි හෙට දිනේදී හමු වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.